මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මික ශීලය සමාදන් වෙන උදැන්න යමහං වදාමි සංවදේත නමෝත බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි තෘතියံපි සංඝං සරණං ගච්ඡාමි තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියံපි ධම්මං සරණං ගච්ඡාමි තතියံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි තරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුප්පම්බජ්ජං දුරදිරමං දුරාවාසාධරා දුඛා දුක්ඛෝ සමාන සංවාසෝ දුඛානුපතිතන්තු తస్మాన్న చద్భగోసియాన్న చ దుఃఖానుపతితోసియాతి. සදහවත් පින්නතුනි, ගිහි සැපයට වඩා පැවිදි සැපිය උතුම් බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළා. ගිහි සැපයට යටින් තියෙන දුක්ඛම් කටළු රාශිය අමතක වීමෙන් සමහර විට ගිහි සැපය වඩා උසස් හැටියටත් පැටෙහි යන්න ඉඩ තියෙනවා. කෙනෙක් පැවිදි භූමියට අරගෙන එන නෙක්ඛම්ම බලවේගය ඒ විදිහේ වැරදි වැටහීමක් නිසා අඩුවෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල ගිහි සැපයට යටින් ගිහි ජීවිතයට යටින් තියෙන දුක්ඛම් කටළු රාශිය මතු කරලා දුන්නා. දැන් අපි මේ මාතුකා කළ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ පාපු එක්තරා විශ්වයකට අවවාද වශයෙන් උනේ. බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර මහාවනේ කුටාගාර ශාලාවේ වැඩ වාසය කරන කාලයේ ඒ කිට්ටුව වනලැහැබක වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේ නමක් භාවනානුයෝගීව වැඩවිසුවා. උන්වහන්සේ එක දවසක් ද රාත්‍රියේ සක්මණේ භාවනා කරමින් සිටින අතරේ ඇහුණා ඒ නගරයේ එදා පැවතුන වාර්ෂිකව පවතින එක්තරා සැණකෙළියක් සද්දය. නොයෙකුත් විදිහේ සූර්ය භාණ්ඩ ගීයන්ඩ ගැයුම් නැටුම් මාදී ඒවා පිළිබඳ බෙරහඬවල් සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඉතින් මේ හාමුදුරුවන්ට මතක් වුණා තමන් රජ සැපවින්ද කාලේ ගිහි කාලේ ඒ විදිහ අවස්ථාවල් වල අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා විනෝදේ වෙන ආකාරය උනදුන ආකාරය හිතලා ලොකු කනගාටුවක් ඇති වෙලා වැළපීම් වශයෙන් එක්තරා ගාථාවක් ප්‍රකාශ කළා. අපි මේ ආරණ්‍යයේ තනිව වාසය කරනවා කැලේට වීසි කරපු ලී කෑල්ලක් වගේ. මේ වගේ රාත්‍රියක අපට වැඩි අවාසනාවන්ත අය කවුද කියලා ඔය විදිහට බොහොම දුක් ගැනවිලි වගේ ගාථාවක් ප්‍රකාශ කළා කියනවා. මේක අහන් හිටිය ඒ වන ලැබට අධිග්‍රහිත දේවතාවා මේ භික්ෂුන් වහන්සේට සංවේගය ඇති කරන්න ඒ ගාථාවම අනිත් පැත්තට හරවලා ප්‍රකාශ කළා. ඇත්ත තමයි ඔබ වහන්සේ තනිව ආරණ්‍යයේ වීසි කරපු දඬු කඩක් වගේ ඉන්නවා. නමුත් ඔබ වහන්සේ ගැන බොහොම ගරුතර හැටියට උසස් හැටියට සලකනවා ගිහි පින්නතුන්. උපමාව දක්වන්නේ නිරයට ගිය අය දෙව්ලොව ගිය අය ගැන ආශාවෙන් උසස් කරලා හිතන්න වගේ. ඒ ගාථාව ඇහුවට පස්සේ අන්න අර හාමුදුරුවන්ගේ තිබුණු අර ගිහි සැප ගැන තිබුණු ඇල්ම නැති වුණා. පස්සෙන්ද මේ භික්ෂුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න ගියාම බුදු පියාණන් වහන්සේ මේ කාරණේ තේරුම් අරගෙන අර භික්ෂුන් වහන්සේට තවදුරටත් ගිහි සැපත් පිළිබඳව තියෙන ඒ ඇලුම් නැති කිරීමට උපකාර වන අන්දමටයි මෙන්න මේ අපි මාතෘකා කළ ගාථාව වදාළේ. මේ ගාථාවේ හැම වචනයක්ම ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙන වචන. දුප්පබ්බජ්ජං දුරභිරම දුරාවාස ඝරා දුඛ දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපතිතද්ධගු තස්මා නචද්ධගුසියා නච දුක්ඛානුපතිතෝසියා. දුප්පබ්බජ්ජං පැවිදි වීම දුෂ්කරයි. ගිහි ජීවිතයේ ඉඳලා පැවිදි වීම පැවිද්ද ලබා ගැනීම දුෂ්කරයි. දුරාභිරමං පැවිදි වුණාත් පැවිද්ද පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම පැවිදි ජීවිතයට පැවිදි රටාවට ඇල්ම ඇති කර ගැනීම දුෂ්කරයි. දුරාවාසා ධරා දුක ගිහිගෙයි වාසය මහා දුක් කන්දරාවක් දුක් ගොඩක්. දුක්ඛෝ සමාන සංවාසෝ එතන සමාන කිව්වට අසමාන සංවාසෝ කියලා ඊමේ අර්ථය එන්නේ අසමානයින් අසමාන වූ අයත් එක්ක එකට වාසය කිරීමත් දුකක්. සමාජයේ මේ විදිහේ තත්ත්වයක් තියෙන නිසා ඒ කිව්වේ දුක්ඛෝ සමාන සංවාසෝ. ඊළඟට ඒ වගේම දුක්ඛානුපතිතද්ධගු මේ සංසාර ගමන දුකත් ඇඳගෙන යන ගමනක්. තස්මා ඒ නිසා නචද්ධගුසිය මේ සංසාරයේ දිගට දිගට දුක ඇඳගෙන යන්න එපා. නච දුක්ඛානුපතිතෝසිය දුකත් එක්ක දුක පිටිපස්සෙන් එන විදියට කටයුතු කරන්න එපා කියලා ওই විදියට අවවාදමය ගාථාවක් වදාලා. මේ එක එක වචනයක් අපි තව ටිකක් කල්පනාවේ ගැන හිතනවා නම් මේ දුප්පබ්බජ්ජං කියලා කිව්වේ මොකද? ගිහි පින්වතා අර බුද්ධ කාලයේ කියන පැවිදි සංකල්පය අනුව ගැඹුරු අදහසින්ම නියම නෙක්ඛම්මයකින් පැවිදි වෙනවනම් සිවුරු පිළිකර තියුණු පළියටවත් නෙවෙයි දැඩි නෙක්ඛම්ම අදහසකින් අර අතීතයේ සඳහන් වෙන වගේ සුළු හෝ වස්තු සම්භාරයක් ඇතහැරලා මහත් වූ හෝ වස්තු සම්භාරයක් ඇතහැරලා සුළු හෝ නෑ පිරිසක් මහත් වූ හෝ නෑ පිරිසක් ඇතහැරලා ඒ විදිහට ගිහි ගැනීමක්ම පැවිදි වීම කියන එක බොහොම දුෂ්කර දෙයක් ගිහි පින්වතාට පැවිදි නොවෙන්නයි බොහෝ විට නිදහසට කාරණා තියෙන්නේ. ඒ තරමට අර ගිහි ජීවිතය පිළිබඳ බන්ධන ලිහිලා කෙලවර කරන්න බෑ. එකකට එකක් ඈඳිලා තියෙන මහා පුදුම බැඳුම් රාශියක් මෙතන තියෙන්නේ. ඒක නිසා තමයි දුප්පබ්බජ්ජං කියලා කියන්නේ. පැවිදි වීම බොහොම අමාරුවෙන් ලබාගත යුතු තත්වයක්. ඉතින් දුප්පබ්බජ්ජං ඒ වගේම ඒ එහෙම තත්ත්වය අමාරුවෙන් පැවිදි වුණත් පැවිදි වීමට ගියාට පස්සේ අර පුරුදු ගිහි ගති නිසා පැවිදි ජීවිතයට අදාළ ජීවන රටාවට හැඩගැස්ම අපහසුයි. පිණ්ඩපාතයෙන් ලැබීම විවේක වාසය වනාන්තර වල ගිහිල්ලා තනිව වාසය කිරීම භාවනාවට ලැබිය පිරිස් වලින් ඉවත් වෙලා භික්ෂුත්වයට අදාළ විනය ශික්ෂාපද රැකීම මේ හැම එකක්ම අමුතු දේවල්. මේවා පිළිබඳව ඇල්මක් ඇති කරගෙන ඕනෑකමක් ඡන්දයක් ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කිරීමත් පැවිදි වුණු කෙනාට දුෂ්කරයි. ඒකම තමයි අනර්භද්‍ය භික්ෂුන් වහන්සේට උනේ. ඇත්ත වශයෙන් ඒ පොතේ කියවෙන හැටියට අර කියාපු මේ භද්‍ය නෙවෙයි මේ කියාපු මේ වජ්ජිපුත්තක භික්ෂුවට සිද්ධ වුණේ. මේ වජ්ජිපුත්තක භික්ෂුව ඒ වජ්ජිපුත්තක කියලා කියන්නේ දැන් ඒ කාලේ ඒ පොතපතේ සඳහන් වෙන හැටියට වජ්ජි රජදරුවන් අතර තිබුණා සමුහාණ්ඩුවක්. 7700 දෙනෙක් රාජකුමාරවරු විතුන් විට රජකම් කළ බව එහෙම සඳහන් වෙනවා. මේ කියන භික්ෂුවත් ඒ විදිහට තමන්ට වාරියට පැමිණි රජකමත් අතහැරලා පැවිදුණ කෙනෙක් හැටියට දැක්වෙන්නේ. නමුත් අන්න අර සැනකෙළි සද්දය ඇහිලා ආයි රජගමට හිත ගියා. ඒකයි රජ සම්පත් වලට හිත ගිහිල්ලයි හිත දුර්වල කරගෙන අර විදිහට තමන්ගේ සත්‍යය ගැන වැළපීමකින් ගාථාව ප්‍රකාශ කළේ. ඉතින් දුරබිරමං ශාසනීය වචනයක් කියන අභිරති කියලා පැවිදි පිළිබඳ විශේෂ ඇල්මක් නැතිව බෑ මේක ගෙනියන්න. ඒ ඇල්ම නැති වෙනකොට ඒකට කියන්නේ අනාභිරති. නොයල්ම ඇති වුණ හැටිය ඊළඟට උකට ලී වෙනවා කියලා අතීතේ වචනයක් තියෙනවා. ඊළඟට ගිහි ගෙවල් ගැන හිත හිත ඉන්න කොහොම කවදද මේක මේ කරදරයෙන් මිදලා ආපහු යන්නේ කියලා. අන්න ඒ විදිහට මේ සංසාර දුර්වලතාවන් නිසා පැවිද්ද පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම දුෂ්කරයි. ගිහියට දුප්පබ්බජ්ජං දුරාභිරාමං. ඒ වගේම තමයි දුරාවාසා ධරා දුකා. ඔන්න ඊළඟට ගිහි ජීවිතයේ තත්ත්වය තවදුරටත් ප්‍රකාශ කරනවා. ජීවිතයේ වාසය මහා දුක් කරදර ආශියක්. මොකද ජීවිතයේ වාසය කරනවා කියලා කියන්නේ ඒකට අදාළ ධන සම්පත් රැස් කර ගැනීම සඳහා වේසෙන්න වෙනවා. ඒක පිළිබඳව දක්වන්නේ අතීත උපමාවල් දක්වන්නේ ඔය ගෙදරදරවල් වල ආදායමක් වියදමක් තියවා ගන්න එක බොහොම අමාරු දෙයක්. බොහෝ විට ගෙවල් වල අඹු තැමියන් අතර අයවැය විවාද ඇති වෙලා කලහ කෝලාහලත් ඇති වෙනවා. මොකද ඒකේ தත්ත්වය පොතේ දැක්වෙන්නේ හරියට සිදුරු වුණු කලයකට වතුර වක් කරන්න වගේ. කලේ කට පොඩි, නමුත් සිදුරු මහා ගොඩක් තියෙනවා. ඒ වගේ අය ටිකයි, ගය වැඩි. ඉතින් ඔය පටලැවිල්ල බේරගන්න බොහොම අමාරුයි ගිහි ජීවිතේ. ඒක නිසා මහා දුක් කන්දරාවකට මැදි වෙනවා. ඒක කරන්න තියෙන වගකීම් අමුදරුවන් පිළිබඳව සමාජීය යුතුකම් මේ වෛෂ්ඨ කිරීම ඒවා කරලා පිරිමහන්න බෑ. තවත් උපමාවක් දෙනවා. ඒ ගිහි ජීවිතයේ ඕනෑ පාපම් පිරිමසා ගන්න අපහසුකම දක්වන්නේ මහා සමුද්‍රය වගේ කියලා. මහා මුහුද පුරවන්න බෑ කොච්චර ගංගාවල්ලාවක්. ඒ වගේ ගිහියගේ සිත ආශාවන්ගෙන් මේවා ඉෂ්ට කරලා තෘප්තියක් නැහැ, කෙලවරක් නැහැ, ඕනෑකම්. ඒ යන්නේ ඔක් නිසා ගිහිගේ ඒ වාසයේ විතර දුරාවාසා ධරා දුක. ඊළඟට දුක්ඛෝ සමාන අසමාන සංවාසය. අසමානයින් හා වාසය කිරීමත් දුකක්. සමාජය කියලා කියන්නේ විවිධ විෂම පුද්ගලයන්ගෙන් ගහන තැනක්. ඔවුනොවුන් අතර පුදුම විදිහේ තනලකාරීත්වයක්, ඊර්ෂ්‍යාවක්, පාප මිත්‍ර සේවන ආදී දේවල් ඕවා නිසා විෂම පුද්ගලයන් බහුල සමාජයක කෙනෙකුට ජීවත් වීම පහසු කාරණයක් නොවේ. අසමාන සංවාස, අසමානයින් හා එක්ව වාසය කරන්නට සිද්ධ වීම මහා දුකක්. ඊළඟට දුක්ඛානුපතිතද්ද වූ. ඒ වගේම තමයි ගිහි ජීවිතය කියලා කියන්නේ සංසාරයේ දිගින් දිගට යාමයි. සංසාරයේ දිගින් දිගට යාම කියලා කියන්නේ අන්න අර ඒ ඇලුම් බැඳුම් තුලින්, ඒ වගේම ගැටුම් තුලින් ඇති කරගන්න කර්ම වේග තව තවත් ගෙව ගෙව යන්න ඕනේ දිගින් දිගට. ඒකයි මේ සංසාරේ වඩන එකක් කියලා හැම කියන්නේ ගිහි ජීවිතය තුල සසර වැඩිවීමක් කරනවා කියලා. ඒකයි දුක්ඛානුපතිතද්ද. මේ ඒ විදිහටම සංසාර දුකත් ඈඳගෙනයි මේ ගමන යන්නේ. ඊට ගමනක් යන්නේ. ඔන්න ඔය විදිහට කියලා ඉවරලා එතන ඇත්ත වශයෙන් කාරණා පහක්ම දැක්වලා ඊළඟට කියනවා තස් මායම නිසා නචද්ද භූසිය. මේ සංසාරයේ දිගින් දිගට යන කෙනෙක් වෙන්න එපා. නච දුක්ඛානුපතිතෝසිය. දුක ඉල්ලගෙන යන්න එපා කියලා ওই ටිකයි ඒ ගාථාවේ අදහස. අර අපි කලින් කිව්වා වගේ පැලු බැල්මට නම් පැවිදි ජීවිතය කියන්නේ මහා දුක් ගොඩක්. කැලෑවට වෙලා අර විදියට තනිවදී කැඩ කැල්ලක් වගේ වාසය කිරීම. ජී ජීවිතය කියන එක කොයිතරම් විලාසිතාවන් බහුල, දකිනකොට ආසා හිතෙන විචිත්‍ර වායු වර්ණ සුඛෝභෝගී ජීවිත රටාවක්. ඉතින් මොකද බුදු පියාණන් වහන්සේ මේක දුකක් හැටියට පෙන්වන්නේ, පැවිද්දට සැපයක් හැටියට පෙන්වන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල ආදර්ශයෙන්මත් ලෝකයාට ප්‍රකට කළා. ඒ විදිහේ සිද්ධියක් සඳහන් වෙනවා, වටිනා සිද්ධියක්. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ අලවුනුවර ගවයින් යන මාර්ගයේ තිබුණු ඇට්ටේරිය වනයක රැයක් ගත කළා. ඇට්ටේරිය කුල තැතිරියක් මත සැතපීලා හිටියා. උදේ නැගිටලා ඒකම භාවනා වැඩ ඉඳින අතරේ හත්ක ආලෝක කියන රාජකුමාරයා ඇවිදින්න යන අතරේ දෙටුවා මේ බුදු පියාණන් වහන්සේ කොළ ඇතිරිය මත ඉඳගෙන ඉන්න තේරුම් ගත රාත්‍රිය ගත කරන්නේ නැත්තේ මෙහෙ කියලා. ඉතින් අහනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ සුවසේ රැය ගත කළාද? බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා, එසේ රාජකුමාරය, මම සුවසේ සැතපුණා. ලෝකේ යම් කෙනෙක් සුවසේ සැතපෙනවා නම් ඒයින් කෙනෙක් මම. එතකොට මේ රාජකුමාරයා කියනවා, ස්වාමීනි, මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය සීතලයි. හේමන්ත ඍතුවේ උග්‍රම සීතලය පවතින හිම වැටෙන අත දවසින් එකක් මේ දවස්. ඒ වගේම මේ බිම ගවයින්ගේ කුර ගැටිලා රළු වෙච්ච බිමක්. කොළ ඇතිරියත් බොහොම තුනි. ගස්වල කොළත් අඩුයි. භාග්‍යතුන් වහන්සේගේ සිවුරු සීතලයි. හතර වටින් හමන වේරම්භ වාතයත් සීතලයි. ඒත් භාග්‍යතුන් වහන්සේ කියනවා, මම ස්පර්ශයේ සැතපුණා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ කියන හොඳයි රාජකුමාරි, මම නුඹගෙන් ප්‍රශ්නයක් අහන්න කැමති හැටියට පිළිතුරු දෙන්න. දැන් ඔන්න හොඳ යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවා සුඛෝභෝගී ඇතුළත පිටත පිරියම් කළ මන්දිරයක, කූටාගාර මන්දිරයක හොඳ විල්ලූද ඇතිරිලි එළු තුව පහසු කොට්ටමෙට්ට ඇති සයනයක ඉන්නවා, පහන කුද්දැල් වෙනවා. ළඟින් ඉන්නවා ඉතාමත්ම පියමනාප භාර්යාවන් හතර දෙනෙක්. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ සුවසේ නිදා ගන්නවද? සුවසේ නිදා ගන්න කෙනෙක්. එතකොට ආර රාජකුමාරයා කියනවා, "විශේෂ ස්වාමීනි, ලෝකයේ සුවසේ නිදා ගන්නායකින් කෙනෙක් ඒ." ඔන්න ආයිත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, "මදා එනම් මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ඒ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට යම්බදු කායික චෛතසික දැවිලි ඇති කරන රාගී සිටිවිලි වලින් පීඩා විඳින දුකසේ සහනය කරන්න සිද්ධ වෙනවා නේද?" එතෙන් කියන්න වෙන එසේ කියලා අර රාජකුමාරයාට. ඔන්න ඊළාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඒ දැවෙමින් සිටින රාගාදී කෙලෙස් තථාගතයන් වහන්සේ තුල සම්පූර්ණයෙන් ප්‍රහීනයි. මුලින් සිඳින ලද උගුල්ලා තමන තල් ගසක් මෙන් කරන ලද නැවත නූපදින තත්වයකට තතරලායි තියෙන්නේ මේ ඒ රාග කියන ක්ලේශය. ඒක නිසායි මේ ජීවේ සැපසේ නිදා ගන්නවා. ඒ විදිහටම යම්බඳු ද්වේෂ සිටිවිලි ඇති වෙනවා නම් අටුලකතියට හෝ ගුරුපති පුත්‍රයාට හෝ ඒ නිසා රාත්‍රිය දුකසේ ගත කරන්න වෙනවනම් ඒ ද්වේෂයත් තථාගතයන් වහන්සේ තුල ප්‍රහීනයි. යම්බඳු මෝහයකින් පීඩා විඳින්න වෙනවනම් අර කියාපු තැනැත්තට අර ගියාපු සුභෝභෝගී මන්දිරේ ඒ දුක්ඛං ගැටළු ඒ කිසිවක් මෝහය නැති තථාගතයන් වහන්සේ නැති. මොන විදිහට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ අවස්ථාව. ඊළඟට ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් පිළිබඳවත් ඒ විදිහේ හොඳ වටිනා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඒ වගේම තවත් ශ්‍රද්ධියක් තමයි බුදු පියාණන් වහන්සේ අනුපියා අඹවණී වැඩ වාසය කරන කාලයේ භද්දිය කියන භික්ෂුවක් භික්ෂුන් වහන්සේ නමක් අරණ්‍යයට ගියා, දසක් මුලට ගියා, පාළු ගෙයකට ගියා, භාවනාව සඳහා අහෝ සුඛං කිය කිය ඉන්නවා. අහෝ සුඛං කියන්නේ අනේ කොයිතරම් සැපයක්ද, අනේ කොයිතරම් සැපයක්ද සිංහලට අපි නැළුවෝ. ඉතින් මේක අහලා අනික තුඟක් සංඝයා වහන්සේලා කල්පනා කරනවා එකත් එකටම මේ භද්දිය ආයුෂ්මතුන් වහන්සේ තමන් කලින් ඉඳ රජසැප ගැන හිතලා ඒ රජසැප ගැන ඒ ආසාවෙනුයි මේ ශ්‍රවිද්ද ගැන කලකිරිලා මේ අහෝ සුඛං කියලා කියන්නේ. කොහොම කල්පනා කළා මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ අපේ භද්දිය ආයුෂ්මතුන් මේ ශ්‍රවිද්ද ගැන කලකිරිලා මෙහෙම මේ විදිහට අහෝ සුඛං කිය කිය ඉන්නවා කියලා. බුදු පියාණන් වහන්සේක භික්ෂුවට කිව්වා ඉන්න කියන්නේ බාසිය භික්ෂුවට කියලා. ඒ භික්ෂුව ගිහිල්ලා ඒ පණිවිඩය කිව්වහම අර ඒ ස්වාමීන් වහන්සේ වැඩියා. බුදු පියාණන් වහන්සේ ආන ඇත්තද භද්දිය මේ ගහක් මුලට ගියත්, ශුන්‍යාගාරයකට ගියත්, මේ ආරණ්‍යයකට ගියත් මේ අහෝ සුඛං කිය කිය ඉන්නේ එසේ ස්වාමීන්. මොන හේතුවක් නිසාද ඔබ එහෙම කියන්නේ? එතකොට මේ භද්දිය ස්වාමීන් වහන්සේ කියනවා නාගදම් වහන්සේ මම ඒහි කාලේ රජගෙදර ඉන්න කාලේ ඇතුළු නුවර අන්තක්පුර කියලා කියන්නේ ඇතුළු නුවර ඇතුළතත් ආරක්ෂා සංවිධාන පිටතත් ආරක්ෂා සංවිධාන නගරයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන ආරක්ෂක භටය හැම පැත්තෙම පිටතත් ආරක්ෂක භටය ජනපදයේ ඇතුළතත් ආරක්ෂක භටය පිටතත් ආරක්ෂක භටය ඉතින් මේ විදිහට ආරක්ෂක බටයින්ගෙන් වට වෙලා හිර වෙලා මම මහා බයකින් තැති ගැනීමකින් සංසාසයකින් මේ රජ කාලේ හිටියේ. නමුත් ස්වාමීනි දැන් මම කැලේට ගියත්, ගහක් මුලකට ගියත්, පාළු ගෙයකට ගියත් මම තනිවම කිසිම බයක් සැකක් නැතිව නිෂ්කලංකව හරියට ඒ කැලේට අයිතිම වැටියෙක් වගේ තාමත්ම සංසුන් අන්දමින් මම ජීවිතය ගෙවනවා. අන්න ඒකයි මම මේ අහෝසුකන් අහෝසුකන් කිව්වේ. ඔන්න එතකොට ඒ විදිහ ආදර්ශයක් අපිට තියෙනවා. මේක අනුව අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ යම් කිසි ගැඹුරු අදහසකින් යාර කැවිදි සැප ගැන ප්‍රකාශ කළා තියෙන්නේ. කැවිදි සැප කියලා කියන්නේ පින්වතුනි එතන තියෙනවා නෙක්ඛම්ම සුඛං, පවිවේක සුඛං, උපසම සුඛං කියලා. එහෙම හඳුන්වන්නේ නැහැ තැන් තැන් වල. නෙක්ඛම්ම සුඛං කියලා කියන්නේ මේ ගිහි බන්ධන වලින් මිදීමම ලොකු සැපතක්. මේ මොන කරදරයක්ද කියලා දැන් මේ පින්වතුන්ට සමාවුන්ට තේරෙනවත් ඇති. විශේෂයෙන්ම මේ ධර්මයට කාලය යොමු කරන්න, භාවනාවට යෙදෙන්න ලොකු ඕනකමක් ඇති අයට මේක මහා දුක් කන්දරාවක්. අපි මොනි මෝඩකමකින් මේව පටලවා ගත්තද කියලා කනගාටු වෙන අයත් ඉන්නවා. අතීතයේ මේ බෞද්ධ ඉන්න අතර හැඟීමක් තියෙනවා ගිහිගේ ගිනිගයක් කියලා. ඉතින් ඒකයි මේ ජීවිතයේ තියෙන දුක් කන්දරාව ගැන හිතලා බලනකොට එයින් මිදිලා දැන් මෙහෙම මේ අවස්ථාවේ මේ පින්නතුන්ටත් අර සුළු වශයෙන් හරියෙන්නේ කම සුඛය තියෙනවා. කොච්චර සාහනයක්ද වයින් මිදින් එක මොහොතක්, එක පැයක්, එක දවසක් වරුවක් හරියෙන් වෙලා ඉන්න පුළුවන් කියලා. ඒකම තමයි ඊළාට සම්පූර්ණයෙන් මේ ගිහි බන්ධන කඩාගෙන ගිහිල්ලා අර යම් අවස්ථාවක විවේක වාසයට රුචි ඇති කරගත්තනම් අර නෙක්ඛම්ම සුඛය යන්න පළමුවෙන් ඒක ගැන හිතලා කොයි තරම් බන්ධනෙන් හිර ගෙදරකින් එදෙනා වගේ කියලා සතුටු වෙනවා. ඊළඟට ඒ වගේම පවිවේක සුඛ, අර විවේකය ලෝකයාට සාමාන්‍ය ජනයාට බය උපදවන සමහර විට වල් සතුන් සිටින වල් සතුනුත් එක්ක මෛත්‍රියෙන් ජීවත් වුනේ සංඝයා වහන්සේලා ගැන ප්‍රතිපුත් සඳහන් වෙනවා. දැන් මේ මහා භයානක අධිවේග වාහන දුවන පාරේ මේ පින්වතුන්ට යන්න පුළුවන් නම් මේ භයානක වල් සතුන් ඉන්න ආරණ්‍යයක විවේක වාසයට කැමති සංඝයා වහන්සේ කෙනෙක් ජීවත් වීම පුදුමයක් නෙවෙයි. සමහර විට අර ඒ මිනිහෙන්ටත් නැති විදිහ යම් කිසි හැඟීමක් සතුන්ටත් තියෙනවා. අර විදිහ කිසිම හිංසාවක් නොකර ජීවත් වෙන සංඝයා වහන්සේලා පිළිබඳව. ඒ නැතත් ඒ වායේ තියෙන ඒ භයානක තත්ත්වය ගැන මරණ සතිය උපදවාගෙන විවේක වාසයේ අගය කරමින් ජීවත් වන සංඝයා වහන්සේලා සිටිනා අන්නේ පවිවේක සුඛය. ඊළඟට ඒ පවිවේකයේ සුඛය තුලින් මතු කරගන්න සමාධිය භාවනාව දිනුනාට පස්සේ උපසම සුඛය. තථාගතයන් වහන්සේ අර උපරිම මට්ටමින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ රාග ද්වේෂ මෝහ සංසිඳීම තුලින් ලබන සැපය. මහා සීතල කාලේ රෙවිදියේ කටුක බිමේ ඇටේරිය කොළ ඇතිරියක මේ බුදු පියාණන් වහන්සේ සැතපුණා කියලා කිව්වහම සැතපුණේ සැපේ. ඉතින් එහෙම කියන්න පුළුවන් වන්නේ අන්න අර උපසමය සුඛයක් සම්පූර්ණයි. මේ විදිහට ඒකයි අර පැවිදි සැපේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇතැම් අවස්ථාවල ඊටත් වඩා සවිස්තරව ගිහි ජීවිතය පිළිබඳව දුක්ඛම් කටළු බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා. මහා දුක්ඛඳක්ම බුදු පියාණන් වහන්සේකින් එක පෙන්නන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකෙදි සමානුකූල උන්වහන්සේ කාමයන්ගේ ආදීනව දැක්වීම වශයෙන් ගිහි ජීවිතය තුළ විඳින්න වෙන දුක් ගැහැටකින් එක පෙන්නනවා. පළමුවෙන්ම මෙහෙම කියවෙනවා. ඔන්න යම් කිසි කුල පුත්‍රයෙක් ගිහියේ ජීවත් වෙනවා කියලා කියන්නේ රැකී ආරක්ෂාවක් කළා හරි අම්බු කරගෙන බඩ විතරකගෙන අමු දරුවන් රැකගෙන සමාජ යුතුකම් කරගෙන ජීවත් වීම කියලා කියන මහා වගකීම් රාශියක්. ඒක සඳහා උත්සාහයෙන් ජීවත් වෙන්න වෙනවා. අසල අලසයට බැ. ඉතින් උත්සාහය කියලා කියන්නේ ධනෙ ඉපයීමට. ඉතින් ඔන්න යම් කිසි ශිල්පයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒක අනුව රැකී ආරක්ෂාව කියදෙනවා. එතන සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ කියනවා දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් හීතල උෂ්ණය කිසිගෙන හේවායින් පීඩා විඳිමින් වෙන එකක් තබා කියනවා කුසගින්නෙන් පිපාසයෙන් මැරිමින් ඒ විදිය මහා දුක්ඛන්දරාවක් මැදරට කී ආරක්ෂා කටයුතු කරනවා. ඒක පළවෙනි දුකක් හැටියට දක්වනවා. ඊළාට කියනවා එහෙම ඒ තරම් වෙහෙස වෙලත් තමන් කරන ඒ රැකී ආරක්ෂා වලින් ආදායමක් නොලැබෙනකොට ඒවා පාඩු වෙනකොට පාඩු සිද්ධ වෙනකොට ඒවා බිඳ වැටෙනකොට විනාශ වෙනකොට මේ පුද්ගලයා අඬනවා වැළපෙනවා පපුවේ දසාගෙන මුලාවටපත් වෙනවා. අනේ මේ මං මෙච්චර ගත් උත්සාහය නැති විනාශ වුණා නැති වුණා මගේ වැයම නිෂ්ඵලයි කියලා අඬනවා දොඩනවා. ඊළඟට කියනවා යම් කිසි විදියකින් අරේ ගත් උත්සාහය සඵල වුණා ධනෙ උපයා ගත්තා ඊළඟට මහා දුක්ගොම්නස් රාශියක් තුන ඒ තැනැත්තා නිදි නැතුව කල්පනා කරනවා අනේ මම මේ උපයාගත්තු ධනෙ රජවරු රාජසන්තක කරන ගණිත්වා සොරුන් සොරකම් නොකර ගණිත්වා ගින්නෙන් විජානස නොවේවා ජල ගල්මැට දන් වතුරට අසු නොවේවා මේවා විනාශ නොවේවා කියලා ඕවා ගැන බොහොම ආරක්ෂා සංවිධානයදගෙන දුක්ගොම්නස් හයිතර ජීවත් වෙනවා. ඊළඟට කියවෙනවා ඊළඟ දුක හැටියට ඒ තරම් ආරක්ෂා සංවිධානය යොදාගෙන තිවිලත් රජවරු මේවා රාජසන්තක කරනවා නම් හොරුන් ඇවිල්ලා පැහැර ගන්නවා නම් හොරෙන් හරි බලාත්කාරයෙන් හරි ගින්නට පිලිස්සලා යනවා නම් ජල ගැලුම් වලට අහුවෙලා විනාශ වෙලා යනවා නම් ඔන්න එතකොටත් අර විදියටම හඬනවා වැළපෙනවා පපුවත් ගසාගෙනවා යමක් අපට තිබුණා නම් ඒකත් නැති වුණා යම්පි මේ අහෝසේ තම්පි මේ නැති කියලා ඒ විදිහට අර පපු යාත් ගහදා වැළපෙනවා අපට යමක් තිබුණ නම් ඒකත් නැති වුණා කියලා ඔන්න ඊළඟ දුක. එපමණක් නෙවෙයි ඒ ලබාගත් ගිහි ජීවිතය තුළ ඒවාට තියෙන ආශාවල් නිසා උපයාගත් වස්තුන් පිළිබඳව වේදා හදා ගැනීම පිළිබඳ ප්‍රශ්න නිසා රජවරු රජවරුන් එක්ක වාද විවාද සටන් ආදී කරනවා. ගෙදර දොරවල් වල අඹ සැමියන් අතර මව්පියන් දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර වාද විවාද ඔය විදිහට පටන්ගෙන බැනුම් බැනුම් ඊළඟට දඬු මුගුරු අවි ආයුධ අරගෙන එකිනෙකාට හිංසා කරගෙන අන්තිමට එකිනෙකාව මරා ගන්නවා. ඔන්න ඔය දුක්ඛන්දරාවක් ජීවිතය හා සම්බන්ධද කියන කියලා බුදු පියාණන් මහසත් ප්‍රකාශ කළා. ඒ ඔක්කොම සම්බන්ධ ඔය ඔක්කොම සාමූහයක් හැටියට අරගෙන අපි හිත යොදනවා නම් වටිනා උපමාවක් බුදු පියාණන් මහසත් යොදලා තියෙනවා මුනි සූත්‍රය කියන සූත්‍රයේ. ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ වනෙහි ධ්‍යාන වඩන මුනි හඳුනන නියම භික්ෂුවකගේ ප්‍රතිපත්ති ගරුක භාවනා යෝගී භික්ෂුවගේ ජීවිතයේ යටි වටිනාකම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මුනි සූත්‍රය තුළ. ඒක අවසාන වෙන ගාථාවේ මහා පුදුම උපමාවක් දක්වනවා. හිතන්න හිතන්න ගැඹුරු. ගිහි පින්වත්ලා ගිහියා සඳහන් කරලා තියෙන උපමා කරලා තියෙන්නේ එතන මේ විදිහට ආයතන කියවෙන්නේ ගාථාවේ යම්සේ නිල් ගැලක් ඇති මොනරා අහසේ පියාසර කිරීමේ වේගයෙන් කවදාවත් හංසයට සමාන කරන්න බැරුව වගේ ගිහියාට අර වනයක භාවනානු යෝගීව සිටින මුනිවරයාට කිට්ටු කරන්න බැරි. එතකොට අර ගිහියාට දෙන උපමාව ගැන අපි ටිකක් හිතලා බලමු. මොනරමේ කවුරුත් දන්නවා නිල් ගෙල හරි ලස්සනයි, ඊටත් වැඩිය ලස්සනයි පිල් විදහා ගත්තාම. පිල් විදහාගෙන නටනකොට මොනර කොයි තරම් ලස්සනද. නමුත් පිල් ටික අකුල ගත්තට පස්සේ ඕනෑ ගමකටවත් වෙන සතෙක් ආවත් පීඩා කරන්න පියාසර කරගන්න බෑ. මොකද අන්න අර පිල් කලඹ බර ඕකාර ට්‍රේලර් එකක් වගේ ඇදගෙන යන්න ඕන. මහ කරදර ගොඩක්. ඉතින් ලස්සන වුණාට මොකද මොන රට අර හංසයා වගේ නිදහස් පියාසර කරන්න බෑ. ඒ හංසේ උපමාව සංඝයාද මුනිවරයා පිළිබඳව තවත් තැන්වල බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. හංසයාගේ සිරිතක් තියෙනවා. යම් විලක ඉඳලා ඒක සුදුසු නැතේ කියලා හිතුන හැටියට එතනින් ඉගිලිලා වෙන විලකට පියාසර කරනවා කිසිම බැඳීමක් නැතුව. මොන රට එහෙම බෑ. ගහකින් ගහකට පයින් එකත් බොහොම අමාරුවෙන් කරන්නේ අර පිල් කලඹ. ඉතින් ඒක මේ තවදුරටත් අපි ඒ වගේ අගදී විග්‍රහ කරන්න යන්නේ මේ පින්නතුන් ඒක හිත නරක් කරගන්නත් පුළුවන්. නමුත් මේ පින්නතුන්ට බාරයි ඒ බුදු පියාණන් වහන්සේ දීපු උපමාවේ ගැඹුර හිතන්න. බැලුවාම නම් මොනද කොච්චර ලස්සනද. නිල් ගෙල විතරක් නෙවෙයි පිල් කලඹත් හරි ලස්සනයි. නමුත් අන්න අර කියාපු පොඩි දුර්වලකම තියෙනවා. ඒකම තමයි බුදු පියාණන් වහන්සේ පැවිදි සුඛයේ වටිනාකම දැක්වීමේ දිස්ත්‍ය විදිහට කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ගැන අපි කල්පනා කරලා බලනකොට ගිහි සැපය තුළ ඊර්ෂ්‍යා කරන්න, ලෝභ වෙන්න, ගිජු වෙන්න, තරඟ කරලා දිනා ගන්න දෙයක් නැහැ අර ප්‍රතිපත්තිගරුක භික්ෂුවකට. නමුත් කෙලෙස් වේක නිසායි අර විදිහට ඒවා පිළිබඳව ආපහු හිත යන්නේ. ඒක සාංශාරික දුර්වලකමක්. ඇත්ත වශයෙන් අර කියාපු වජ්ජිපුත්තක භික්ෂුව රජකමත් අතහැරලා තමන්ගේ වාරියක පැමිණි රජකමත් අතහැරලා පැවිදි වෙන්නේ නැති ලොකු නෙක්ඛම් අදහසකින්. නමුත් කෙලෙස් වේගයකට යට වෙලා ටිකකට අර සැනකෙළියට හිත ගියා. ඒ විදිහට සමාජයේ නොයෙකුත් කාලවල නොයෙකුත් විදිහේ සැනකෙළි තියෙනවා. ඔය සැනකෙළි වලට සම්බන්ධ වෙන්න ගියොත් අන්න අර පැවිදි සැපේ අතහැරලා එතන මිරිඟුවක් ඔස්සේ දුවනවා වගේ වෙන්නේ. ආපස්සට එනවා. ඉතින් ඒ ගිහි සැපේ අතහැරලා පැවිදි සැපේ සොයා ආපසු ගිහි සැපේ සොයාගෙන යන එක ඒ පරණි පොතපතේ දක්වන්නේ වමාරුපු දෙයක් ආපස්සට ගන්නවා වගේ, ඇතුළට ගන්නවා වගේ කියලා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කල්තබා අර විදිහට ගිහි ජීවිතයේ දුක් ගැහැට ලෝකයාට ප්‍රකාශ කළේ ඒ නිග්‍රහ කිරීම වශයෙන් නෙමෙයි, කවුරු කාගේත් බලාපොරොත්තු වෙන්නේ නිවන් ලබා ගැනීමයි. ගිහියෝ වේවා පැවිදිහෝ වේවා පරමාර්ථය. නමුත් ඒකට පිරිය යුතු ඒ ගුණ ධර්ම රාශිය පුරන්න ඒකට අර කියාපු අයවයි ආදීන බුදු පියාණන් වහන්සේ දක්වනවා ගිහි ජීවිතයේ යම් ආස්වාද පක්ෂයක් තිබෙනවා. නමුත් ඊට වඩා සිය දහස් ගුණයක් ආදීනව තිබෙනවා. ඒ ආදීන පක්ෂය හරියාකාර වටහා ගත්තට පස්සේ තමයි නිස්සරණය කියලා කියන නෙක්ඛම්මයත් එකට අයිති. එයින් ඉවත් වීම ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා ඉවයින් ඊළාට පැවිදි ජීවිතයට ලැක්කලා විවේක වාසයට භාවනාවට ලැබි වෙලා ඊළඟට එතන ඉඳලා තමයි ඒ භාවනා විදර්ශනා ආදී වඩලා මේ සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ වශයෙන් කියනවා නම් ගිහි ජීවිතයේ ඒ කියාපු ගිහියාගේ ඉලක්ක ධනය, නිලකල, පදවි, ඨානාන්තර මේවා ඔක්කොම පැවිදි අයගේ ඉලක්ක කරගත යුතු නෑ. ඊට වඩා වටිනාම ඉලක්කය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දුක් කෙලවර කර ගැනීම නිවන කියන නමින් ඒකයි පැවිදි පක්ෂයේ ඉලක්කය. එතකොට ඒ ටිකට යන මාර්ගයයි ඒකටමයි මේ පින්වතුන් අද දවසේ තමන්ගේ මට්ටමින් අර කියාවූ නෙක්ඛම්මයට අදාළ අන්දමින් මේ වැඩි පිරිසක් උපෝසත අට්ඨංග සීලය සමාදන් වුණේ. ඒක ගැනත් අපි හිත යොදලා බලනවා නම් මේ පෙහෙවත් සමාදන් වීම ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අර රහත් ප්‍රතිපදාවට ලංවීමේ එක්තරා උත්සාහයක් හැටියටයි. ඒක විශේෂයෙන්ම දැක්වෙනවා එක් අවස්ථාවක විසාකා මහ උපාසිකාව පොහොය දවසක බුදු පියාණන් වහන්සේ දකින්න ආවම පූර්වාරාමයේදී බුදු පියාණන් වහන්සේ ඇව්වා මේ දවල් ජාමේ යාවේ මොකද විසාකාමේ මහ දවල් අද කියලා ඇහුවාම ස්වාමීනි මම මේ අද උපෝසත අට්ඨංග සීලය සමාදන් වුණානේ ඉතින් එතන ඉඳලා බුදු පියාණන් වහන්සේ දීර්ඝ දේශනා කළ මේ පොහොයාට සිල් රැකීමේ වටිනාකම ආදිය ගැන ඒකෙම කියවෙනවා. ඒකේ ශික්ෂාපදය වෙන එකක් තබා අපි හිතමු සතුන් මැරීමෙන් වෙන්වීම කියන ඒ ශික්ෂාපදය. ඒක කවදත් නිත්‍ය සීලය වශයෙන් ගිහි පින්වතා රකින්න බව ඇත්ත. නමුත් පොහොය දවසට ඒක රකින්නේ එදිනදා ගිහි ජීවිතයේ ඒක රැක්ක මට්ටමින් නොවේ, උපරිම මට්ටමින් අන්න අර කියාපු රහතන් වහන්සේලා එතන කියන්නේ ඒ නමට සතුන් මැරීමෙන් වෙන්වීම පමණක් නෙවෙයි, ඒකෙන් ඒ ශික්ෂාපදයෙන් බේරීමට ඒකම යන තවත් වචන රාශියක් කියවෙනවා. දඬු මුගුරු ඉවත් කළා, සත්වයින් පිළිබඳ දයානුකම්පාව, සියලු සත්වයින් පිළිබඳ දයානුකම්පාව ඇති කරගෙන ඒ විදිහට ජීවත් වීමයි අර පළවෙනි ශික්ෂාපදයේ සම්පූර්ණයෙන් අර රහත් මට්ටමින් පිරීම කියලා කියන්නේ. ඒකයි මේ පින්වතුන් මේ දවසක් කියවෙනුවෙන් මෙන් කරන් පෝසත අට්ඨංග සීලය. ඉතින් ඒක අතීතයේ කියවෙන්නේ. දැන් අතීතයේ තිබුණු පැවිදි සංකල්පය යාව ජීව සංකල්පයක්. පැවිදි වෙන්නේ ලොකු අදිෂ්ඨානයකින්. ආයෙන්න නෙවෙයි, මරණය හෝ තරණය කියලා. ඉතින් ඒක නිසා තමයි අර කියාපු විදිහට සුළු හෝ වස්තු සම්භාරයක් වස්තුවක්, මහත් වූ වස්තුවක් සුළු හෝ නෑ පිරිසක්, මහත් වූ නෑ පිරිසක් අතහැරලා යන්නේ. ඒක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නොවන බවත් බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වලා තිබෙන ওই ධම්මපදයේම මේ ලෝකයේ යම් බන්ධන තිබෙනවා නම් යකඩෙන්, දැවවලින්, කෙඳි ආදියෙන් කරන ලද බන්ධන තිබෙනවා නම් ඒ ඔක්කොම බන්ධන පරාදයි ගිහි ජීවිතය තුළ රන් රුවන් මුතු මැණික් අමුදරුවන් පිළිබඳව තිබෙන ඇල්ම ඒ බන්ධන කඩා ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියාපු ඇල්ම කඩා ගන්න පහසු නෑ. ඒක නිසායි තමයි එතකොට ඒ පැවිද්ද යාව ජීව පැවිද්ද ඇත්ත වශයෙන් ආපසු යම් යම් හේතුන් නිසා හිත දුර්වල වීම ආදී නිසා තවත් නොයෙකුත් හේතුන් නිසා සිවුරු ඇරීම් තිබුණා යන්නේ ගැඹුරු අදහසකින් නියම පැවිද්ද නෙක්ඛම්මේ අර විදිහට අතහැරලා ඒ යන ගැම්මම තමයි සාර්ථක වෙන්නේ. ඒ යාව ජීව සංකල්පයේ ඒ පැත්තෙන් තියෙනවා. එතකොට ගිහි පින්වතා ගිහි ජීවිතය තුළ ඉඳගෙන අර කියාපු නෙක්ඛම්ම වේගය දිනු කරගන්නේ කොහොමද? ඒකට පිළිතුරයි බුදු පියාණන් වහන්සේ උපෝසතය තුළින් මතුකලේ. අතීතයේ උපෝසත කියන වචනේ ඒ බ්‍රාහ්මණය හැම තේරුවේ. ඒකත් බ්‍රාහ්මණ මට්ටමින් වුණත් ඒක වටිනා දෙයක් ගිහි ජීවිතය තුළ මේ හඳින් ඒ කාලේ මේ දින දර්ශනය ගත්තේ ඒ හඳේ ස්වභාවය අනුව දවස් වෙන් කරගෙන උපෝසත කියලා කියන්නේ ඒ කාලේ දෙවියන් එක්ක වාසය කරනවා වගේ ජීවිතයේ යම් කිසි අමුතු ප්‍රතිපත්ති මාලාවක් අනුව ඒ දවස ගත කිරීමයි. බුදු පියාණන් වහන්සේ දැන් මේ දෙන ආර්ය උපෝසතයේදී මේ විසාඛාවට විස්තර කරන ආර්ය උපෝසතයේදී දක්වන්නේ රහතන් වහන්සේලාට කිට්ටුව ජීවත් වීම වගේ. මම මේ ශික්ෂාපද මේ විදියට රැකීමෙන් රහතන් වහන්සේ රකින්න වගේ උපරිම මට්ටමින් මම රහත් ප්‍රතිපදාවට ලං වෙනවා. ඒ සංකල්පයයි. අද මේ රාත්‍රිය, අද මේ දවස මම මේ යම් රහතන් වහන්සේලා පිතුම විකාල භෝජනින් වැළකීම කියන ඒ රහතන් වහන්සේලා මුළු ජීවිතය පුරාම විකාල භෝජනින් වැළකෙනවා නම් අද මේ රාත්‍රිය, අද මේ දවස මම මේකෙන් වැළකීලා ඉන්නවා. යම් රහතන් වහන්සේලා ඒ බ්‍රහ්මචර්යාව රකින්නවා නම් ඒක අද මේ දවස මම මේක රකින්නවා. ඒ වගේම දැන් නච්ච ගීත වාදිත විසූක දස්සන මේ දැන් අද ලෝකයේ මේ පින්වතුන්ගේ නිවෙස්වල තියෙන යම් කිසි උපකරණයක ඇණයක් පොඩ්ඩක් අර කෙව්ව හැටිය තදකර හැටිය ලෝකෙම තියෙන නච්ච ගීත වාදිත විසූක දස්සන ඔයේ ගලාගෙන එනවා. ඒ වගේම සමන්ත මිල මුදල් තියෙනවා නම් සාපු සවාරියක් ගිය හැටිය මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ ඔක්කොම අරගෙන එන්න පුළුවන්. නමුත් එහෙම හැකියාව තිබෙද්දි මේ පින්වතුන් අද මේ දවස ගත කරන්නේ අන්න අර බුදු පියාණන් වහන්සේ කිව්වාගේ අර්ථ ප්‍රතිපදාවට ලංවීමේ වටිනාකම තේරුම් අරගෙන. ඒ විදිහටම තමයි අනිත් ශික්ෂාපද මේ පින්වතුන් ගන්න විශේෂ වශයෙන් කියාපු අබ්‍රහ්මචර්යා ඒ ශික්ෂාපදේ බ්‍රහ්මචර්යා වේරමණි, ඊළඟට විකාල භෝජනය පිළිබඳව, ඊළඟට නැත් ගීතවාදී ආදී ඒ ටික, ඊළඟට උච්චාසයන මහාසයන ගෙදර දොරවල් වල තියෙන ඒ සුවපහස් ආසන වලින් සායනය වලින් ඉවත් වෙලා චාම් ජීවිතයකට පැවිද්දට ගැලපෙන අර බුදු පියාණන් වහන්සේ කොළ ඇතිරියටක අච්චර ඒ ඍතුවට ගැලපෙන මාළිගාවල වාසය කළ ඒ සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේ රාජ්‍ය ගත කළේ හැටේරියා කොළ ඇතිරිය යටි කියලා හිතනකොට නම් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් අද මේ දවස අද මේ රාත්‍රිය මේ විදිහට මේ සැප සම්පත් අතහැරලා පොළවේ ඇතිරිලා ඉඳීම ඉඳ ගැනීම මේක කරදරයක් හැටියට හිතන්න නෑ. ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ අරහත් ප්‍රතිපදාවේ වටිනාකම. ඒකට නියමයක වටිනා නුවණින් තේරුම් අරගෙන ඒකේ පරමාර්ථය තේරුම් අරගෙන මේ හැම එකකින්ම අපි කරන්නේ සංසාරේ පංචකාම සම්පත්තියට තියෙන ඇල්ම දීර්ඝ කාලයක් මේ වාට තියෙන ඇල්ම අපි හැමෙහිම හිටට කඩා ගන්න ඕන. ඒ කඩා ගැනීම පුරුද්ද දීර්ඝ කාලයක් මේ විදිහට උපෝසත සීලය හැම රැකලා හිත සෑහෙන පමණට මට්ටු කරගත්තු කෙනාට පැවිදි ජීවිතේ පහසුයි. එතන ඉඳලා තියෙන්නේ අන්න එතෙන්දි නම් කියන්න පුළුවන් හරියටම ඇඳුම වෙනස් කිරීම වගේ දෙයක්. නමුත් මේක ඇඳුම වෙනස් කිරීම පමණකින් පැවිද්ද ලැබෙන්නේ නැහැ. ඒකට හිත සකස් කර ගන්න ඕන. එක් අවස්ථාවක් බුදු පියාණන් වහන්සේ මේ උපෝසතය තුලින් ඉදිරිපත් කළේ ආර්ය උපෝසතය තුලින්. ඒකත් තේරුම් ගැනීම උපකාර වෙනවා. ඉතින් නමුත් බොහෝ දෙනා ඉලක්කයේ හැටියට සබා ගන්නේ අන්න අර කිසි සැපතයි. මොකද ඒකට හේතුව බැලුව බැල්මට පේනවා මහා සුවිසල් සුඛෝභෝගී මන්දිරවල කෝටිපතියන් ජීවත් වෙනවා. අධි සුඛෝභෝගී අධිවේගී වාහනවලින් ඒ අය යනිනවා. අර කියපු සැනකෙළි ආදිය නොයෙකුත් විදිහේ විනෝදවල යෙදෙනවා. නමුත් ඒවා යටින් හිත තුළින් කොයිතරම් දුක් කන්දරාවක විනිගොඩක ජීවත් වෙනවද කියන එක අමතක කරොත් තමයි යන්නේ වස අප හැටියට පිනින්නේ. ඒ ටිකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට මේක දීර්ඝ කාලයක් සංසාරේ පුරුදු කරලා පාරමී වශයෙන් පුරුදු කරලා ගත්තු පුරුදු කරලා තිබෙන ඒ බුදු පියාණන් වහන්සේ ඒ කාලේ සිට ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඒ උත්කෘෂ්ඨම ආදර්ශය දුන්නේ. අනිත් අයටත් තියෙන්නේ ඒ ආදර්ශයට ගරු කරමින් ඒ ආදර්ශය ඒ බුද්ධ චරිතය ශ්‍රාවක චරිත ආදී කියවනකොට මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් සංසාර දුකින් මිදීම කියන එක සඳහා කොයිතරම් පරිත්‍යාගයක් කළාන්ට තියෙනවද කියලා. මේ පරිත්‍යාගය නොකර බෑ මේ සසර බන්ධන කඩා ගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒකත් කියලා මතාමියෝගයක් කියලා හිතන්න නරකයි. මොකද මේ භාවනාවට සප්පාය ඒකට සුදුසු අන්දමේට කයත් සිතත් පරිසරයත් සකස් කර ගැනීමයි. පැවිද්ද කියලා කියන්නේ ප්‍රවෘජාව කියලා කියන්නේ තවත් උපමාවකින් අපි කිව්වොත් දීර්ඝ කාලයක් සංසාරේ අර සංසාර දුක කෙලවර කර ගැනීමේ ප්‍රාර්ථනාව ඇතිව නමුත් මාර්ගයක් දන්නේ නැති දකින්නේ නැතුව ඒ සඳහා උත්සාහ කළායට බුදු කෙනෙක් පහළ වුණා කියලා අහන්න ලැබුණාම සංඝ ශාසනයක් පිරි වුණා කියලා අහන්න ලැබුණාම අතීතයේදී එතකොට අර මහා කප්පින කතාවේ තියෙනා වගේ බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහලාම රජවරු රජකත රජකම් මත හැරිලා ගිහිල්ලා පැවිදි වුණා. රජ විසෝරු ඒත් ගිහිල්ලා පැවිදි වුණා. ඇමතිවරු නැති ඇමතිවරු මේ ගිහිසපත් ඇතහැරලා පැවිදිුනේ. පැවිදිුනේ මොන අදහසකින්ද? එතෙන්දි කියවනවා ඒක එතන කියවන වාක්‍යයක් තිබෙනවා. කබ්බජිතං අනුපබ්බජින්සු. පැවිදි වුවන් අනුව පැවිදි වීම. ලෝකයේ සාමාන්‍ය දකින්න තියෙන චාරිත්‍රයක් තමයි ආදර්ශය අනුකරණය. ඒ අනුකරණය තුළින් වැරදි අනුකරණය වැරදි ආදර්ශය හොඳ නැහැ. හරි ආදර්ශය තමයි අපි ගන්න ඕනේ. ඉතින් අර රජවරු හරි ආදර්ශය දෙනකොට මේ තරම් සම්පත් ඇතහැරලා රජවරු ගියා නම් අපට මොන ඇමති ගමන්ද? ඇමති ගමත් ඇතහැරලා ගියා. ඒක ඇතහැරලා අනිත් අයත් යනවා. ඔහොමම රාජධානි හිස් වුණා කියලා කියනවා. ඒ අර බුදු කෙනෙක් පහළ වුණා කියන ආරංචියට එතකොට එහෙම හිතන්නේ ඒ ක්‍රියාවලිය අපි උපමාවකින් තේරුම් ගත්තොත් තේරුම් කරන්න බැලුවොත් අපි හිතමු දැන් අතීතයේ ඔය දව පාලන ඒ කරන අයගේ ගෙදර වල ඒ ස්ථානවල මුළු රෑ තිස්සේ අර ගවරැල හිර වෙලා ඉන්නේ ගාලේ එළි වෙන්නේ කොයි යාමේද? ගොන් යාමේ ගොම්මන් යාමේ නැකන් බලාගෙන ඉන්නවා. අර ඉතින් ගොපල්ලා ගිහිල්ලා අර දොර ඇරිය හැටිය මේ ගවයින් උඩින් පැනලා හරියට නිදහස පතාගෙන යන වගේ පැනලා යන අන්නේ සංකල්පයට හුරුයි මේ පබ්බජ්ජා කියන වචනේ. පබ්බ්‍රජ බ්‍රජ කියලා කියන්නේත් අර ගව ගාල මේ සංසාර ගව ගාලින් පැනන යාමයි. එතකොට ඒ පබ්බජ්ජා කියලා කියන්නේ. ඒකට ඕන කරන ශක්තිය තමයි නික්ඛම්ම ශක්තිය. එතකොට සංසාරේ සංසාරේ දීර්ඝ කාලයක් අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයානුව ශීලාදී ගුණ ධර්ම රැකලා ගිහි ජීවිතේ ආදීනව ගැන නුවණින් කල්පනා කරලා ඒවා ගැන ඊට ගැළපෙන භාවනාමය සිතක් සකස් කිරීමෙන් සිටින කෙනාට අන්න බුදු කෙනෙක් පහළ වුණා කියලා අහන්න ලැබුණ හැටි අර විදියට රාජධානිය තැරලා යනවා. ඕකයි එතකොට නික්ඛම්ම. ඊළඟට ගියාට පස්සේ තේරෙනවා කොයි තරම් දුක්ඛාන්තරාවකින්ද මම මේ බේරිලා ආවේ කියලා. ඉතින් ඒ නික්ඛම්ම සුඛය ඊට පස්සේ ඒක තුල ඒ නික්ඛම්ම සුඛය උපකාර කරගෙන මේ පින්න තුන්ගෙන් නිතර අහන්න ලැබෙන එකක් තමයි. ගෙදර දොරවල් වල ඉඳගෙන අපිට භාවනා කරන්න බෑ. අපි කොච්චර කිව්වත් මේ පින්න තුන් ඉතින් පැමිණිලි කරනවා හැම පැත්තෙම මේවට බාධක. ඒකයි ඒ අතීතේ සංඝයා වහන්සේලා අර වනසතුන් ඉන්න ඈත වනාන්තරවල ගිහිල්ලා භාවනා කළේ. මොකද සිත නිෂ්කලංක වෙන්නේ ඒ මනුෂ්‍ය ආශ්‍රයෙන් ඉවත් වෙලා ඒ විවේක තැනකට ගිය අවස්ථාවේ හොඳ හැකි සමාධිගත වෙන්නේ. ඒ සමාධිය උපකාර කරගෙන ඊළඟට හරි බුදු පියාණන් වහන්සේ පවා අතීතයේ බොහෝ විට ගස් යටයි ඇත්ත වශයෙන් කියන හැම බුදු කෙනෙක්ම ස්වභාව ධර්මයට අනුවම ඒ ස්වාභාවික පරිසරයකයි බුද්ධත්වය ලබාගත්තේ කියලා කියවෙනවා. කොයි හැටි හෝ ඒවා ඒ විවේක වාසයේ ගැන ප්‍රියෝපදවල එතෙන්දි තැන්පත් කරගන්න සිතෙන් තමයි අන්තිමට මේ සංසාර දුකේ කෙලවර කරන අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරුම අවබෝධය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකට සුදුසු ඉතාම සප්පාය පරිසරයයි ඒ පරිසරය ලබා දෙමියට කරගන්න වෙනසයි පැවිද්ද කියලා කියන්නේ. නමුත් පැවිදි වෙලත් ගිහිල්ලා වැටෙන්නේ ඊට නුසුදුසු බිමකන එතෙන්දි මොකක් නමුත් අඩුපාඩුවක් කියනවා. ඒ නිසා තමයි උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ විදිය විවේක වාසයක් විවේක තැනක් ලබාගෙන මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න. මොකද දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ අර කියාපු ගිහි බන්ධනවල තුල ගිහි දුක් ගොඩවල් තුල පෙරළමින් ආව නමුත් මේකෙන් විමුක්තියක් පැතුම පමණට මේ විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. නම් මොකක් අපවත්වන සූත්‍ර ආදී මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ උපත ස්වභාවය කොට ඇති මේ තත්වයෙන් මිදෙන්න නැත්නම් හොඳයි. ජරාවටපත් වීම කියන මේ සංසාරික තත්වයෙන් මිදෙන්න නැත්නම් හොඳයි. මරණය කියන මේ භයානක ජාදීෙන් මරණයෙන් මිදෙන්න නැත්නම් හොඳයි කියලා ඔය ප්‍රාර්ථනාව තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නකෝපණ මේවා නෛච්ඡාය පත්තබ්බං පැතුව පමණකින් මේවා ලැබෙන්නේ නැහැ. එකට ගත යුතු ක්‍රියාමාර්ගය නොගෙන මේකට ගත යුතු ක්‍රියාමාර්ගය තමයි අන්නර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව නම් හැඳින්වෙන ඒක අපි බොහෝ අවස්ථාවල මේ පින්වතුන්ට මතක් කළා පැහැදිලි කළා විස්තර කළා කියනවා. ඉතින් ඒක තුළ මේ අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. හරි දැක්මක් ඇති කරගන්න ඕන. හරි දැක්මටම අදාළ දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් හරි දැක්මේ අර ලිහිල් පක්ෂය හිතනවා නම් කුසල් අකුසල් හොඳ නරක පිළිබඳ මූලික අවබෝධය අවම මට්ටමින් බලනකොට අපේ සංසාර ගමන දුගතිවලට යානොදී සුගති පැත්තට හරවාගෙනවත් යන්න ඒ මාර්ගය යන්න උපකාර වෙනවා. කුසල් අකුසල් ටික තේරුම් ගත්තාම හොඳ නරක තේරුම් ගත්තාම නමුත් එපමණකින් වැඩේ ඉවර නෑ. ගැඹුරුම ඉහළම මට්ටමේ සම්මාදිටිය තමයි චතුරාර්ය සත්‍ය. අර ධම්මෙතික් මේ ප්‍රකාශ කළ ඒ පංච උපාදානස්කන්ධය හා සම්බන්ධ මේ සංසාර පැවැත්ම හා සම්බන්ධ දුක්ඛන්දරාව එතනම තමයි ජාති ජරා ආදී ආදී වශයෙන් කියන මේ හැම දුකක්ම තිබෙන්නේ. ඒකට සසර පැවැත්ම දුකක් බව බුදු පියාණන් වහන්සේ විතරයි පැහැදිලිවම ප්‍රකාශ කළේ. අනික් අය මේක කොටස් කරගෙන මේ ටික විතරක් සපයි කොටසයි දුක කියලා ඔහොම වෙන් කරගන්න බැලුවා. ඒක ධර්මානුකූල නෑ, සත්‍යයට එකඟ නෑ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ වෙන එකක් තබා මේ බ්‍රහ්ම ලෝකවලවත් හැපයක් නැහැ. ඒකයි අර සිංහ රාජයා ඒ සිංහ නාදය කරනකොට වනේ කුඩා සතුන් විලක කුඩා වෙනවල වාසය කරන සතුන් ඒවා ඇතුළට යනවා. ජලයේ වාසය කරන සතුන් ජලයට ඇතුල් වෙනවා. පියාසරණ කරන සතුන් අහකට ඇගිලෙන යනවා අර සිංහ නාදය අහලා. ඒ වගේම එපමණක් නෙවෙයි රජමැදුරුවල ඒ ඇත් ගාල්වල ඉන්න හස්තීන් පවා යකඩ ගංවැල් කඩාගෙන යනවා කියලා කියනවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ ලෝකයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රකාශ කරනකොට මේ හැම තැනම දුකක් අනිත්‍ය ස්වභාවයක් ධර්ම ලෝකවලත් පවතිනවා කියනකොට එතන ධර්මයේ සඳහන් වෙනවා බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මීන් පවා තැතිගෙනිලා කියනවා අපි මෙතෙක් කල් හිතන් හිටියේ අපි නිත්‍යයි කියලා දැන් අපි අනිත්‍යලු කියලා වන්න බය වෙලා බයට සංසාරයටපත් වෙනවා. එතන උපමා කරන්නේ හරියට අර රාජකීය හස්තීන් ඇත් ගාල් වල යකඩ දම්වැල් කඩාගෙන අර සිංහනාදී අහලා බය වෙලා යකඩ දැංගල් කඩාගෙන යනවා වගේ රක්මරාජීන් පවා ඒ විදිහට සංවේගයට සංත්‍රාසයටපත් වෙනවා. ඒ අන්නේ විදිහේ ධර්මයක් මේක. ඒකට ඒ සංසාර දුක කෙලවර කිරීම කියන ඒ පරමාර්ථය හැම බෞද්ධයාටම හිමි. විහි හෝවා පැවිදි හෝවා එකට යන මාර්ගයයි යටත් පිරිසෙන් අර කියාපු සම්මා දිට්ඨියවත් ඇති කරගත යුතුයි. අපි ගමනක් යනවනම් ඒ ගමනේ ඉලක්කය පිළිබඳ යම් කිසි අවබෝධයක් අපි ඇති කරගන්න ඕන. යන්න ඕන කරන්න පෙරාතට නැතුව අනිත් පැත්තට ඔළුව හරව ගත්තොත් කොහේ ගිහිල්ලාද නවතින්නේ? ඒකයි බුදු පියාණන් වහන්සේ සම්මා දිට්ඨියේ මුල් තැන තිබුවේ. ඒ ජීවන දර්ශනය ඇති කර ගැනීම පවා වටිනා දෙයක්. එම ඇතිකරගත්තට පස්සේ ඒකට අනුව යන ගමනයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ලෝකයේ තියෙන අනිත් හැම පාරකටම වඩා මාර්ගයටම වඩා අධිවේගාදී මාර්ග හැම එකක්ම පරාදේ කියලා කියනවා මේ අෂ්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නමුත් මේ මාර්ගයේ ලෝකයේ යම් කිසි තැනක දකින්න බෑ. ඒක තමා තුළ ඇති කරගත යුතු එකක් සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඉතින් මේ මාර්ගයේ පළමුවෙනි පියවර තමයි ඔය සම්මාදිට්ඨිය. ඒක අනුව දැන් මේ වගේ ඒ සම්මාදිකය ඇති කරගෙන මේ වගේ ශීල ආදී ගුණ ධර්ම ගරු කරමින් දවසක් ගත කරනකොට ඇති වෙන සිතුම් පැතුම් රාශියත් වශයෙන් සම්මා සංකප්ප අර කියාපු නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියලා කියන ඒ හොඳ සිතිවිලි අනුව හොඳ වචන පාවිච්චි කිරීම තුළින් තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයකට සූදානම් වෙනවා. ඒ වචනයට අනුව පවතිනකොට සම්මා සම්මන්ත ඒ පැවැත්ම දවසකට දෙකකට සීමා කරන්නේ නැතුව මුළු ජීවිතාවට සම්බන්ධ කරගෙනකොට සම්මා ආජීවයේ ඒ සම්මා ආජීවය හරි ගස්ස ගන්න යන උත්සාහය තුළින් තමන්ගේ හිත පිළිබඳව අවබෝධමත් වෙලා ඒකේ තියෙන අකුසල් ස්වභාවය අඳුනගෙන අකුසල් වලට තියෙනව නිරඹමින් අලුත් අකුසල් වලට ඉඩ නොතියමින් තමන් ළඟ තියෙන හොඳ හිතවිලි වලට රුකුල් දෙමින් නරක සිතිවිලි ඉවත් කරමින් ගන්න උත්සාහය සම්මා වායාම ඒ විදිහටම කරගෙන ගිහිල්ලා අන්තිමට හොඳ සතියකින් හොඳ සිහිනුවණකින් යුක්තව සමාධි යම් කිසි ආරමුණක දීර්ඝ කාලයක් හිත පවත්වා ගැනීමෙන් හිත කියන එක ඇත්ත වශයෙන්ම ආයුධයක් නම් ඒක පුළුවන් ඉහළම මට්ටමේ මෝහාත් කරගෙන ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යඟුරුන් විනිවිද දැකීමෙන් තමයි සම්මා සමාධිය තුලින් ඊළඟට තියෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියනවා. අර විදර්ශනා ඥාන මතු කරගෙන යම් කිසි අවස්ථාවක මේ සංසාරයේ දුක් ස්වභාවය ශූන්‍ය ස්වභාවය වටහාගෙන සසර දුකින් ඈතර වෙලා උතුම් අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ ප්‍රතිපදාවේ අවසානයට. එතකොට අද දවසේ මේ පින්වතුන් ඒ හොඳ ප්‍රතිපත්ති වලදී දෙන වගේම අවස්ථාවේ ධර්මාශ්‍රවණේ ඒ ධර්මාශ්‍රවණේ ලැබිය හැකි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය බල වශයෙන් නිවනටත් උපකාරෝණේ ධර්මයන් යම් කිසි ප්‍රමාණයකට මතු කරගන්න මේ උපකාරුණා කියලා හිතා ගන්න පුළුවන් ධර්මාශ්‍රවණේ. මේක තුලින් මෙතෙක් මේ රැස් කරගත්තු අපි මේ දෙපැත්තේම ධර්ම දේශනාමේ වශයෙන් ධර්මාශ්‍රවණේ වශයෙන් රැස් කරගත්තු මේ යම් පුණ්‍ය සම්භාරයක් තිබෙනවා නම් ඒ කුසලේ හැම එකක්ම ඒ අවීචයේ සිට අකනිටා දක්වා වූ ලම්තාත් සත්ව කෙනෙක් නිවනට අදාළ මේ දේශනා පිළිබඳව පින් අනුමෝදන් වන්න කැමති නම් සමන්ගේ ඥාතින උත්සවිලම් කෙනෙක්ම මේ අනුමෝදන් වෙත්වා තම තමන්ගේ ප්‍රාර්ථනා අනුව හැකිතා කික්මනින් මේ සියලු සංසාර දුකින් මිදලා උතුම් මහා මහණියන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න තමන්ටත් මෙන්න මේ ප්‍රතිපත්තියෙන් පූර්ණය කිරීමෙන් හැකිතා කික්මනින් මෙලොවදීම මේ ශාසනය පවතින කාලයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදෙන් තුමමා මහණියන් සාක්ෂාත් කරගන්න ශක්තිය බලය ලැබීවා කියලා ප්‍රාර්ථනාගෙන මේ විදිහට ගාථා කියන්න. එත්තාවතා ජාමිත්නා සම්පතං පුඤ්ඤ සම්පතං සත්තේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා දුජ්ජන්තු අමතං පදං ආකාශත්ථා චුම්මඨා දේවානාගා මුන්දිගා තිරංගක්ඛන්තු සාසනං ආකාශට්ඨා චුම්මඨා දේවානාගානින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මඨා දේවානාගානින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සදා දුක්ඛපත්තා දුක්ඛවරපත්තා නිභය සෝකපත්තානි සෝකාන්තු සබ්බේ විපාණියෝ දුක්ඛපත්තානි දුක්ඛවයපත්තානි භය සෝකපත්තානි සෝකාන්තු සබ්බේ විපාණියෝ දුක්ඛපත්තානි දුක්ඛවයපත්තානි භය සෝකපත්තානි සෝකාන්තු සබ්බේ විපාණියෝ සීලා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතන් සමාදමෝ හෝතු යාමි බාණපත්ත්‍ය
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.